මේ හේතුව නැත්නම් මේ ඵලය නැහැ. මේ හේතුව නැත්නම් මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කොහොමද යලිදන් අවිද්‍යා පත්‍ය සංඛාර උමනාන පත්‍යාන අමරෝකන අමරෝක පත්‍ය සරණ සරණ පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදන වේදන පත්‍ය සංඥා සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරාම රංසෝ පරිදේ දුක් දෝම සපාස සම්බවන්ති එවම දසකේ දස දුක්ඛාන සසංගිය පොතිරේ අනුලෝම සංකල්ප සම්පාද උපදිරම පැතනිට එතකොට අවිද්‍යාව නිසා සංස්කාරයක් වෙනවා සංස්කාර නිසා විඥානය කියන විඥාන නිසා නාම රූපයක් කියන නාම රූප නිසා සලආයතනය කියන ඒ සලආයතන පස්සේ අක්ෂය දිනයි පස්සේ නිසා වේදනාව ගැන කියන වේදනා පත්‍ය සංඥා වේදනා සංඥා වේදන සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව සංඥා වේදන උපාදාන උපාදාන භවය මහපත්‍යාජාති බයෙන් නැවතනව සීක දිනමක් සිදෙනවා මේ විදිහට තමයි මේ සංසාර දුක නැත්නම් නැවතන සීක දිනකදී මේ සතර ගමන සිදුවන ආකාරය සිදුවන්නේ මේකයි මේ කියන ලද්දට ආරම්භ පාටි කියනවා අද මම මේ කියන්නේ කියන්නේ මේ පරිසම්පාද ධර්මයේ දැක්කන වචනවල අර්ථය ඒක සමහරක් අහන්න බෑ හොඳට අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගත්තාට පස්සේ ওই අර්ථයෙන් උපන නැවත පිළිබිඹු කරගන්නේ මොකද කියනවා. ඒකට අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒකට කටමයින් මුත්‍රි අවිද්‍යාව කියන සමහත් තැන්වලත් බුදුහාමෝ ලෝක දක්වලා තියෙන අර්ථය රූපණය තමයි. යම්කෝමිතේ දුක්ඛේ යඥානං දුක්ඛ සමුදය යඥානං දුක්ඛ නිරෝධ යඥානං දුක්ඛ නිරෝධ ගාමී පටිපදා යඥානං අයමසිතේ අවිද්‍යාව. මේ එකතැනක දක්වා ඇති ආකාරයම මම කියනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. දුක කියන හේතුව. දුක්ඛ නැති කිරීම දුක්ඛ නිරෝධය නිවන දන්නේ නැහැ. දෙපේරෝ ගාම ප්‍රතිපදාව ඒ නිවන් ලබන්නට තියෙන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නඩත් එකට අවිද්‍යාව කියන ප්‍රකාශ කරනවා. විවිධ තැන්වල බුද්ධ ඥානවත් අවිද්‍යාව විස්තර කරන විවිධ ආකාර. සම්මතනිකාය කියන සමහර සූත්‍රවල දක්වා තිබෙන අවිද්‍යාව ගැනම කියන සූත්‍ර දාර්ශනයක් තියෙනවා ඒක දක්වලා තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය දන්නේ. ඒකත් අවිද්‍යාව. මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව සංඥා දන්නේ. ඒකත් අවිද්‍යාව. ඊළඟට පංචස්කන්ධය නිරෝධය දන්නේ නැහැ. පංචස්කන්ධ නිරෝධ ගාම මේ ප්‍රතිපදාව දන්නේ නැහැ. මේවා දන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ මේවැනි දේශනාවක් අහලා පොතක තියෙන දේක් කියලා මේක මතකට බලලා ගත්තාම අපි දන්නවා කියලා. එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. මේ දන්නේ නැහැ කියන කෙනා දාස්කනේ පත්‍යස්සවයෙන් තමන් අත්දකලා නැහැ භාවනාවට. මේක. එතකොට මේ පංචස්කන්ධයන්ගේ ආස්වාද මොකද්ද කියලා දන්නේ නැහැ. ආදීනය මොකද්ද කියලා අවබෝධය කොට නැහැ. නිස්සරණයවත් ඒක නදාස්සන මොකද්ද කියලා දන්නේ නැහැ. ඔක්කොම අවිද්‍යාව කියලා දක්වනවා. සංඥාත්මක කාලය තුතර ආශ්‍රිත දින අත්‍ය අපේක උපකරණයි මතක් කරගන්න. මේ ආශ්‍රය ධර්මයේ මොනවද කියලා දන්නේ නැහැ. කාම ආශ්‍රය, භව ආශ්‍රය, චිත්ත ආශ්‍රය, අවිද්‍යාව. මේ ධර්ම ආශ්‍රය, ආශ්‍රය සමග ආශ්‍රය නිරෝධ, ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදානාති. ප්‍රතිපදාන ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදාන. මේ සත්‍ය ප්‍රදානාති දන්නේ. ඒ කියන්නේ ආශ්‍රය දන්නේ නැහැ, ආශ්‍රය සමුදය දන්නේ නැහැ. ආශ්‍රය නිරෝධය දන්නේ නැහැ. ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදානාති සම්පදානාති ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදානාති කියලා ඒක දන්නේ. ඊළඟට මේ ධාතු දන්නේ. මේ ධාතු සමුදය ධාතු නිරෝධය ධාතු නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ. පංචස්කන්ධය ගැන අපි කතා කළා. ඊළඟට ආයතන හය ගැන දන්නේ. ඊළඟට කියනවා ධම්මික සමුදය ධම්මං සබ්බං නිරෝධ ධම්මං කියලා ප්‍රදානාති. ධම්මික හේතයෙන් හටගන්නා නම් හේතයෙන් හටගන්න දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දන්නේ. සම්බේ සංඛාරා දුක්ඛාදීන ප්‍රදානාති. සම්බේ සංඛාරා අනිච්ඡාදීන ප්‍රදානාති. සම්බේ ධම්මා අනාත්තාදීන ප්‍රදානාති. මේ සියලුම සංස්කාර අනිත්‍ය කියලා දන්නේ නැහැ. දුක කියලා දන්නේ නැහැ. අනාත්මයි කියලා දන්නේ නැහැ. එවගේම අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් දැක්කන පස්සාකාර ධර්මයන් දන්නේ කියන්නේ ඒ ඔක්කොම දන්නේ කිසිම අවිද්‍යා. අවිද්‍යා කියන්නේ සෝමලේ කියන්නට පුළුවන් නොදක්කම. නොදක්කම. එතකොට නිවන ලැබීමට දකිනුත් අනුසාර දේවල් දන්නවා කියනවා නම් ඒවා පිළිබඳ දැනුමක් නැතිකමද තමයි අපි අවිද්‍යාවෙන් කියලා කියන්නේ. ඒ දර්ශනය කරක් හරි මාද සබා ගන්න නිවන ලබා ගැනීමට නිවන අවබෝධ කර ගැනීමට දසිනුත් කරුණ සිදෙනවා. ඒ කරුණ ගැන සමන්ත දැනුමක් අවබෝධයක් සත්‍යස් වශයෙන් අවබෝධ වීමක් ඇතිවලා නැත්නම් අන්නේ ඒකද තමයි අපි කියන්නේ අවිද්‍යාව සවස් නොදස්කම නොදකම කියලා. දැන් මේක තේරුම් ගන්න ඕන. ඒකට මේකෙදී අපි අවිද්‍යාව විස්තර කරනවා නම් මට කියන්නට පුළුවන් පැය 5-10ක් එක දිගට නොනවත්ව. එහෙම කියන්නේ කිසිම තේරුමක් නැහැ අවිද්‍යාව විස්තර කරනකොට නිමාවක් නොවන ධර්ම කරුණු ගන්නට කියනවා. එතකොට ඒක නිසා අපි මෙතන මේ අවිද්‍යාව කියන එක ගැන කියන මෙච්චරේ නතර කරමු. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම හිත තරමක් දෙයක් නැති. ඇති වෙන්න පුළුවන් හැමෝමයි. නොදැක්කම නිවන ලැබීමට අවශ්‍ය ගුණධර්ම අපි දන්නේ මොනවා නේවා අපි අවබෝධ කරගත්තු කියලා දන්නේ. ඒකයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍යයි අවිද්‍යාව නිසා සංස්කාරය කියන්නේ. එතන මේ සංස්කාර කියන අර්ථය සංස්කාර කියන පදේ අර්ථය විවිධ සංවල විවිධ අර්ථයක් ඇති. ඒ කියන්නේ ක්‍රියාවේ විවිධ සංවල විවිධ වෙනවා. ඒ සංස්කාර කියන වචනේ යෙදෙන තැනට අනුකූලව අපි ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒ ශබ්දේ සංඛාරානිච්ඡාදේ නැවෙන දැන් ටික ටික කරලා කියන සංකේ සංඛාරා දුක්ඛා කියන්නේ. එතෙන්ද කතා කරන්නේ හේතුන් හටගත් සමස් කියනවා නම් ඒ ඔක්කොම සංස්කාර කියලා. මේ හේතුන් හටගත් දෙයක් සංස්කාරයෙන් කියන වචනේ නැත්නම් රූපණය ඕනෑම සංස්කාර කියන වචනයක් එතන ඕනෑම අත්දැකීම සඳහා සංස්කාර කියන වචනේ පාවිච්චි කළා නම් ඒ හැමතැනම යොදා ගන්න පුළුවන් පොදු අර්ථය රූපණ. ඒක ඕනෑම වචනේ ඕනෑම තැනකට යොදා ගන්න පුළුවන්. ඒක මේ සමාතේ කියන සංස්කාර කියන මොනවාද? යමක් හේතුන්ගෙන් හටගත්තම ඒ හේතුන්ගෙන් හටගත් දේවල් තමයි සංස්කාර කියන්නේ. එතන මේ අපේ සංස්කාර අනිත්‍යයි කියනවා කියන්නේ හේතුන් වල සියලුම දේවල් අනිත්‍යයි දුකයි ආදී වශයෙන්. ඊළඟට තියෙනවා පින්නේ සංක සංඛාර සම්පතෝෂ භූපරිපරිසබ්බෝ ආදී වශයෙන් නිවන කියන කොට. එතන සංස්කාර කියන වචනේ තේරුම නිවන අත්දැකීම අවස්ථාවේදී නම් දැනීමක් තියෙනවා. ඒ දැනීම හා සම්බන්ධ වූ සංකප්ප වේදනාව යම් සංකම් දැනීමක් විඥාන මාත්‍යයක් පවතිනවා. ඒවා සම්බන්ධ වූ අරූපාවචර නොවන ධ්‍යානයක සමවැදී ඒ නිවන සුවඳ දකිනාම ඕපස්තන්දී පැවැත්මකුත් තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ පංචස්කන්ධ ධර්මයන් කියන නිවන අත්දැකන අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්ම හැර අනිත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙන නිවන දකින්න අත්දැකීම. එතන සංස්කාර කියන්නේ එතකොට නිවන අත්දැකන අවස්ථාවේ තියෙන සංස්කාර ටික හැර අනිත් ඒවා ඔක්කොම නැහැ කියන එක. එතන මේ සියලුම සංස්කාර කියන කතාවෙන් කතා කරන්නේ. ඊළඟට අවස්ථෙන් වල තියෙනවා අපි පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියලා කියනවා. එතන සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක් නෙවෙයි. සමන්ගේ සිත තුළ පහළ නැති කියන ධර්ම සංස්කාර කියන්නේ. ඒ කියන්නේ රූප පිළිබඳ හරි ශබ්ද පිළිබඳ සිතිවිලි ගන්න සුබඳ රස පිළිබඳ සිතිවිලි කායත දැන ස්පර්ශ මානසිකයේ දේවල් ධර්ම වෙනවා. මේවා පිළිබඳ සිතිවිලි තමයි උත්තර සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මේ සංස්කාර කියන වචනේ දීර්ඝ සංවාය යොදනකොට ඒ යක්ෂේ මේ ආකාරයෙන් තේරුම් ගන්න කියන කාරණාවයි කියන්නේ. ඊළඟට මෙතන කියනවා තවත් මේ දැන් උත්තර සංස්කාර කියන වචනේ කියලා අභිමාන අතර දැන් අවිද්‍යා සත්‍ය සංඛාරා කියන තැන. අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන ඔබ අකාර දෙකකින් බුදුමහමෝ කියලා. ආ සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියලා ඔබ දැනට කියලා. දැන් අවිද්‍යා සත්‍ය සංස්කාර කියන්නේ ඒ සංස්කාර කියන්නේ මොනවද මහණෙනි? ආකාර සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර. මේ කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන ඒවා නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කියන එතනත් මෙතෙන්ද ගන්නද? එතන නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට ආස සංස්කාර කියන ආස්වාස් ප්‍රස්තාව. වාචික සංස්කාර කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අනිත්‍ය චිත්ත සංස්කාර කියන්නේ අනිත් නෝකියන් දැනුමක් හැටියට සිිතේ එතකොට ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට එක තැනකට කාල සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියලා කියනවා. එහෙම කියනකොට අපි ඒක තේරුම් ගන්නට ඕනේ කයුම් සිතියන් වචනයන් ධම්මිතේ කුසලහරි අකුසල කර්මයක් කරනවා නම් අන්නේ කර්ම සංස්කාරව තමයි එතන කාල සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර. එතන අවිද්‍යාව නිසා කයුම් වචනයන් සිතියන් එතකොට මේ දෙකම එකයි අර කාල සංස්කාර වශයෙන් සංස්කාර චිත්ත සංස්කාර කියන එකයි. මෙතන කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි කියන වචන තුනේ දැක්කේ එකම අර්ථය. කියන්නේ කයින් හරි වචනෙන් හරි සිතෙන් හරි කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර රැස්වීමක් තියෙනවා නම් ඒක අවිද්‍යාවෙන් හසුරුවන්නේ. ඒ වගේම සිත් නැසලෙන සත්‍යයේ පවත්නා ධ්‍යාන මට්ටම් දින ඒවා අපට දැන ආනිජ සංකාර කර ඒව සිදුවන්නේ අවිද්‍යාව නිසා. මෙන්න මෙතන අවිද්‍යා පත්‍ය සංඛාර කියන වචනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියන සංඛාර කියන්නේ මොකක්ද කියලා. ඒ අවිද්‍යාව කියන්නේ මේ ආයත තේරුම් ගන්නට පහසුම මතක තබා ගන්න පුළුවන් විදිහට කියනවා නම් නිවන් යනට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම සංසාර මොහොතේ ලබා ගැනීමට අවශ්‍ය දේවල් දැන නැතිකම අපේ මේ භවනාගතයෙන් වෙනකටින් කතා කරනවා කියන්නේ ඒක නිසාම තමයි සංසාරයේ දෙග්ගැස්සන දේවල් කතා කරන්නේ. එතකොට එතන අවිද්‍යාපත්‍ය සංඛාර කියන්නේ කුසල කුසල කර්ම ශක්තිය. මේ සංඛාරපත්‍ය විඥානං කියලා ඊළඟ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන්නේ. එතන මේ විඥානය කියනකොට විඥානෙ දෙන්න ප්‍රභේද තියෙනවා. දැන් අපි අර අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් කරන විඥානීය සිට ඇති වෙනවා. විඥානය කියන්නේ කොහොමද කියලා. එතකොට එතන අවිද්‍යා නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් වෙනකොට ඇති වෙන විඥානය කියන්නේ අපි සංස්කාර විඥානය පැත්තකට නේද. අපි සංස්කාරය කරන රැස් කරන කුසල කුසල කර්ම රැස් කරන අවිද්‍යා නිසා ඒවා රැස් කරන. එතකොට ඒ විඥානය කියන්නේ අභිසංස්කාර විඥානය. මේ අභිසංස්කාර විඥානය සතර පුත්‍ර කම් දැක්කනොත් පහළ වුණේ ජන්මවල තියෙන වචනේ. දැන් මරණ මොහොතටපත් වෙනකොට යම් කිසි ප්‍රඥාවක් සිහිපත්ද? ඒ කර්මය සිහිපත් වෙනකොට ඇති වෙන විඥානය කියනවා කර්ම විඥානය. එතකොට ඒක අපි ගියාත්ම සම්බන්ධ කරන කතාවක් කළොත් වෙනවා. ගියාත්ම අපි මෙහෙමනවා. මරණ දිශා නොයෙක් ආකාර කුසල අකුසල කර්ම රැස් කරලා තිබුණා. ඒ කුසල රැස් කරන මොකක් මොකට කියන්නේ මොනවද? අදි සංස්කාර වෙනවා. රැස් කරපු වෙනවා. මේවා රැස් කරපු වෙනවා නම් මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙන එක කියන්නේ කර්ම විඥාන එක. ඒවා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියපු කතා අපි කියන්නේ. ඒ කර්ම විඥාන නිසා සංස්කාර පත්‍ය විඥාන. මේ සංස්කාරයක නිහිනා ප්‍රතිසංවේඥානය කියන එක ඇත්තට ප්‍රතිසංවේඥානය කියන්නේ ප්‍රතිසංවේඥානය. මියාගේ කුසල කුසල කර්ම රැස් කළා. ඒ වගේම මරණ මොහොතේ සිහිපත් වුණා. මේ ජීවිතය අපි ඉපදුණා. ඉපදුණාට පස්සේ මේ ආධන ආකාරයේ දේවල් ලැබුණා. ඒක මොනවද? ඕවතරමම වෙලා මේ දෙකේ කර්ම අපි මේ ජීවිතේ රැස් කළා. මේ කර්ම නැවත මරණ මොහොතේ සිහිපත් වුණා. නැවත දැනට ඉපදුණා. එතකොට ආත්ම තුන කොහොමද වෙන්නේ? මියාගේ මේ ආත්මේ ප්‍රශ්න වල මෙයා පරිසම්පාද ධර්මයේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරනකොට විඥානය කියන එක සක්විඥාන, සෝතේඥාන, ධානේඥාන, විවාඥාන, පාරිඥාන, මනෝඥාන කියලා කියන්නේ. ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනකොට සංසාර පත්‍ය විඥාන කියන කතාව එතන ප්‍රතිසංවේඥාන කියලා ප්‍රතිචේ. දැන් මේ නැවත බහයක ඉන්න 15 වෙන ඉස්සනම් 15 වෙන විඥානය තමයි ප්‍රතිසංවේඥාන කියන්නේ. විඥාන පත්‍ය නාම රූප. මේ විඥාන ඇති වුණාට පස්සේ නාම රූප ඇති වෙනවා. නාමයේ කියන උසිත රූපේ කියන්නේ කය කියලා මේ ගත්තොත් සිත සහ කය නාම රූප. මෙතන නාම කියන එක විස්තර කරන බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයන් කියන විදිහ වේදනා සංඥා චේතනා මානසිකාර පස්සෝ කියන වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර වචන පහ වේදනා සංඥා පස්සේ චේතනා ඒ සංඥා කියන විස්තරය තමයි අර පංචස්කන්ධ කතාවේදී වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා මානසිකාර කියන්නේ චේතනා හරි වික්‍රේ කර්මයන් බඳාම කියලා මේ ආයතනයේ චේතනා නිසා කර්ම රැස් කරනවා කියන්නේ. එතකොට මානසිකාර කියන්නේ සිතිවිලි. සිතපත් කරනවා. මේ චේතනා මානසිකාර කියන දෙකමයි තියෙන්නේ සාධිකාර ස්කන්ධයේ. වේදනා ස්කන්ධය කියලා තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධය. දැන් පස්සේ කියන තාවික වචනයක් කියනවා. පස්සේ කියන්නේ විඤ්ඤාණ ස්කන්ධය. ඒ කියන්නේ පස්සේ කියන එක මානසික විදිහට ස්පර්ශ කරන මාතෘන් පස්සේ කියන කතාව. ඒ මානසික ස්පර්ශ කරනකොට විඤ්ඤාණය ජනිතා නැත්නම් ඉස්සෙල්ලා ඒක නාස්කාර විඤ්ඤාණ ස්කන්ධය. ඒ නාම ස්කන්ධේ විඤ්ඤාණ පච්චනා රූපං කියන තැන නාම කියන්නේ ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හතර. නාම රූපං කියන රූප කියන්නේ අපේ ඇඟ කියලා ගන්නවා. ඒ වගේම අපි පිට වේලා පොතින්ජෝ වල මූල ධාතු අතර ඒකෙන් සායී කිපාදා රූපේ. සත්‍යවන්ත මහ භූත චතුර්ණංග මහ භූතාන උපාදා රූපං ඉදං උචිත රූපං කියලා කියන්නේ බුදුන්. එතකොට මේ රූපය මේ නාමය මේ දෙක ඇතුළේ අර ප්‍රතිසංවේදීඥානයේ ගෙන දෙන එක. ඉස්සනාදී නෑවුනා, නැදෙනකොට කර්ම සිහිපත් වුණා, ආයේ සිහිපත් වෙනවා, මම මොකක්දක් කියන සම්බන්ධ කරන මේ කතාව තමයි. මම ඔබට මේ විදිහට දැක්කා. ඒකද ගන්නකොට ඉතින් නාම ධර්ම ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම රූප ධර්ම ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම සාම ශ්‍රවණකම කියන්නේ නම් පාස්සට එන ප්‍රමුණේ අර්ථය දැක්කේ. මේ තේරුම් ගැනීම පහස සාධාරණ සරල කරලා මේ පොඩි පාසලම වුණ කියන ආකාරය මේ කියන්නේ. එතකොට නාම රූපත්‍ය ආයතන. මේ නාම රූප නිසා ආයතන හයක් තියෙනවා. ඒක ආයතන කියන එක තමයි ආයතන කියලා හැදෙන්නේ. හයක් ආයතන හයක්. ආයතන කියන්නේ අවශ්‍ය දෙයක් තියෙන තැන රැස්ගෙන තැන එකතු වෙන තැන කියන අර්ථය. එතකොට මේ සංස්කාර ගමන දික්කච්චීමට අවශ්‍ය වෙන ප්‍රස්තාරයක් නෝයි. අනන්තාර ගමන නිරත කරන්නට අවශ්‍ය දේවල් රැස්කර ගතියුත්තේ නෝයි. ඒව තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස. තමන්ගේ උදේ කියන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියයි. තමයි ඉන්ද්‍රිය හයද ඇහැට පාදින් දක්ව කියන ඒකට ආයතන කියන වශයෙන් එකතු කරනවා. චක්කු එකතු වීම ආයතනය ආපුවම චක්කාරයතනය. ඒක සංඥා යකරණය කරලා තියෙන සංකේත ආකාරයේ තියෙනවා. එතකොට සෝත කියන්නේ කනද ඒක ආයතන කියන වශයෙන් එකතු කරනවා. සෝත ආයතනය. නාසය කියන්නේ ගහන කියන කායික උපස්සතන පස්සේ තියෙන වේදනාකාර සංකප්ප වේදනාව වෙන මනසින් මේ දේවල් අනුමත කළා කියලා කියන වේදනාව මොන සංකප්ප වේදනාව වශයෙන් හැදෙනවා. ඒක මේ විදිහට වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනාව පස්සෙය සංඥා. වේදනාව ලැබුණාට පස්සේ සංඥාවක් ඇති වෙනවා. මේක මේ දන්නා සංඥා කියන්නේ ආස්වාදයෙන් දැන් දින ඒකම ස්වභාවය ඒකත් එන්නේ වාස්තියක් නේ අස්සාවකින්. එතකොට මේ ආස්වාද ප්‍රධාන වශයෙන් කොටස් කරනවා. කාම ආස්වාද කියනවා. කාම වස්තුන් තුළින් පහට පිය රූප දක්වා සුඛ වේදනාවක් කියන ආස්වාද. කාණක පද්ධාර සුඛ වේදනාවක් කියන ආස්වාද. ආසේ තමන්ට දඟ සුවඳක් දැකලා ඒක තාසාව නැත්නම් නිවේ තමන්ට රසයක් දැනෙන ආසාව. ඒ තමන්ට ස්පර්ශක තමන්ට සතුටක් දෙන දෙන ස්පර්ශය මොකක්ද? ඒ ස්පර්ශය නිවන ආසාව. ඒ වගේම මනසට විඳාරම හමුනා පස්සේ ඒ වගේම මනසට විඳාරම හමුනා පස්සේ ඉතිරි වෙන ආස්වාදයේ නිමෙට තියෙන කැමැත්ත ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට මේ ආසාවල කාම ආසාවක් වෙන්නත් පුළුවන්. නැත්තම් මේ බලයෙන් සංහාරය. ඒ කියන්නේ කාම සංහාර, භව සංහාර, මේකට දැන් රස්සවලට ඇති වෙන සංහාරට රස්ස සංහාර කියන. කායයෙන් දැන් උපස්ස කියන ඒවට සංහාරයි. එතකොට ඒවට කියන පොත්පත් සංහාරයි. මනසට දැන මේ අරමුණු වලට සංහාරවක් කියන එකට කියන ධම්ම සංහාරයි. එතන මේ රූප ශබ්ද වර්ණ රස පොත්පත් ධම්ම කියන මොනවද සංහාර කියන වචනේ දක්වන්න දැකිට කර තමයි රූප සංහාර ශබ්ද සංහාර වචන හැදුවේ. මේ රූප සංහාරව එක් ලැබීමක රූපයක් තුළින් ආශාවක් අත්දැකීම තියෙන ඒ සංහාව කාම ආශාවක් වශයෙන් හැදෙන්න දක්වලා භව ආශාවක් වශයෙන් හැදෙන්න දක්වලා විභව ආශාවක් වශයෙන් හැදෙන කාම සංහාව භව සංහාව විභව සංහාව වශයෙන් හැදෙන්න පුළුවන් ඒ වෙලේ අර කයම මේ තුනෙන් බෙදලා 18ක් ඒ 18 තමන්ගේ දේවල් පිළිබඳව ඇති වෙන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන් අනුමෝදේ දේවල් පිළිබඳ බාහිර ඒ සංහාව තමයි අපේ වේදනාපත්‍ය සංහා කියන්නේ වේදනාංශ සංහාව. ඊට පස්සේ සංහාපත්‍ය උපාදම. උපාදම කියන්නේ අල්ලන. සිතින් නිල කඩින් අල්ලගන්න. ඔය පොත්වල දක්වා තියෙන උපමා ඔය නයි පරිගණක කරපදින් මැදේ දිනට කටින් අල්ලගන්නවා. කටින් අල්ලගත්තට පස්සේ ගැව්වත් ඒක අභාරින් දුක කැමති නෑ. අභාරින්නේ නෑ. ඉතින් කඩින් අල්ලන කණුකාරය ආසාර. නැත්නම් මොනින් කඩින් අල්ලගන්න පුතන්නා. නැත්නම් බැරි දෘෂ්ටියකින් කඩින් අල්ලගන්න නම් මගේ මගේ ආදී වශයෙන් ඔක්කොම දෘෂ්ටියකින් හදන්න නම් උපාදාන. එතන මේ උපාදාන සංහා වශයෙන් හෝ මාන වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් හෝ කියන ත්‍රිලාකාරයෙන් ඇති වෙන්න දෙක තිබෙනවා. ඒ උපාදානයේ හතර ආකාරය. ඒ උපේතයේ ඇතිවෙන උපාදානයේ ආකාර හතරක්. කාමපාදාන විචුපාදාන අත්වා දුපාදාන සිංගම් සුපාදාන කියලා ඒවා දක්වන්නේ. මෙසේ සිටින් අල්ලනවා දකින් කාම වස්තුන් අල්ලනවා. කාමයේ හෝ කාම වස්තුන්. කියන්නේ කාම වස්තුන් කියන්නේ යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒක එක් ක්ලේශ කාම. ආයි ක්ලේශිය පිටකරගෙන වස්තුන් තියෙනවා නම් ඒකට කියන්නේ වස්තු කාම කියලා. පාදාන කියන වචන දෙක එකතු කරලා කාම පාදාන කියලා හැදෙනවා. ඊළඟට අත්‍යන්තම පාදාන කාම පාදාන කියන සාධාරණ පාදාන කියලා මෙතු පාදාන කියලා හතරක් තියෙනවා.
භවතියක පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකක්
කර්ම භව සහ උත්පත්ති භව කියන. අපි පොතේ තියෙන කරුණ අපි ඉදිරිපත් කරන කාර්යපත්‍රයෙන් ඔය කර්ම වල වැඩිචන් ඉගෙනගෙන පෙන්වන්නට තියෙනවා. එතකොට මේ පොතේ තියෙන කයි ප්‍රායෝගිකයි අතර සම්පූර්ණ වෙනස්කම් තියෙන එක නිසා පොතේ තියෙනවත් දැපේක. උත්පත්ති භව කියන්නේ භවය කියන්නේ ලෝකයේ කියන සිංහල අදහස අපි ගත්තොත් කාම ලෝකයක් කියනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයයි මානුෂ ලෝකයයි කාම ලෝක කියලා කියනවානේ. අපා හතරක් කාම ලෝකෙට ඇතුළත් වෙනවා. එතකොට එතන කොහොමද කියනවා. දිව්‍ය ලෝකයයි මානුෂ ලෝකයයි අපායවල් හතරයි. මේ 11ටම කාම භව කියලා කියනවා. කාම ලෝකය කියලා කියනකොට කාම භව කියනවා. ඊළඟට රූපාවචර භව ලෝක 16ක් කියනවා. මේ 16ට කියනවා රූප භව කියලා. අරූප ආචර ලෝක හතරක් තියෙනවා ඒකට කියනවා අරූප භව කියලා. එතකොට මේ භව කියන එක බෙදන්න පුළුවන් එකකට කාම භව, රූප භව, අරූප භව කියලා. මේකම තවත් ආකාරයකින් බෙදෙනවා ඒකෝකාර භව, චතුකෝකාර භව, පංචෝකාර භව කියලා. ඒ කියන්නේ මේ ඕකාර කියන්නේ ස්කන්ධ කියන වචනේට පංචස්කන්ධේ කියන කොට ස්කන්ධ කියන්නේ ඒ ස්කන්ධ කියන එකට කියන වචනය. එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි වාහනේ ධනිය කියන්නේ සුත්ත නැති කයද විතරක් තියෙන රක්ම ලෝකයක් තියෙනවා හතරෙන් ධනියක් ඒක තියෙන උපදී. කය විතරක් තියෙන සුත්ත නැහැ කල්ප 500ක් යනකම් සිත නිරුද්ධයි. එතන තියෙන කය කියන දෙයයි රූප කියන ස්කන්ධේ තමයි කියන්නේ ඒක ඕකාර බව. චතුෝකාර බව කියලා තියෙන ස්කන්ධ හතරක් ඉඳලා තියෙනවා. රූපාවචර ලෝකවල කය විශ්ව සිතන නිකන් සිතන විට කයන තු බඹලෝ සතරක කියලා මම ඔයත් සංග්‍රහ කියන ගාතක් කරියක් සිත විතරක් තියෙන කය නැති රූපාවචර රූපාවචර ලෝක හතරක් තියෙන ආකාසාංගන ප්‍රයතන මේකේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා රූපය ඒක නිසා චතු රූපාර බව කියනවා මේ පහ සරලව පස්සේ මේ එක සෞරබ්ධ මණ්ඩලයක ලෝක 30ක් 30ක් තියෙනවා. ඒ 30කෙන් මේ පහ හැර අනිත් 26ම තියෙන්නේ ස්කන්ධ පහ. දැන් මනස ලෝකේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥා සංකාර වෙනවා තියෙනවා වගේ දේවල් තියෙනවා. මහා බ්‍රහ්ම ලෝකේ රූපාවච බ්‍රහ්ම ලෝකේ මේවල් ගන්න තියෙනවා. මේ විදිහට පංචෝකාර බව ස්කන්ධ පහම තියෙනවා. ඒකට එතන බව කියන එක කොටස් ආකාර දෙකකින් බෙදෙනවා. ආකාර දෙකකින් අපි කියවා ඒක ලෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා එක. අනිත් එක කාම භව, රූප භව, අරූප භව. තවත් ආකාරයකින් නම් කියන සංඤ්ඤේ භව, අසංඤ්ඤේ භව, නිවේ සංඤ්ඤේ, නාසංඤ්ඤේ භව. මම මේ භව කියන වචනේ උත්පත්ති භව කියන එකයි මේ අපි කියන්නේ. ඒකට සංඤ්ඤාවක් තියෙන භව වලට කියන සංඤ්ඤේ භව කියලා. අසංඤ්ඤේ භව කියන්නේ සංඤ්ඤාවක් නැති ලෝකේ. මේ සංඥා නාසංඥා භව කියන සංඥාවක් තියෙනවද කියලා කියන්නත් දැන් නැහැ කියලා කියන්නත්. එතකොට සංඥාවක් නැති ලෝකේ කියන්නේ අර රූපේ විතරක් තියෙන ඒකෝකාර භවකින් ඒක සිතක් නෑ. රූපේ විතරයි කියන දේ සංඥාවක් නාසංඥාවක්. ඒකත් කියන්නේ අසංඥා භව කියන්නේ. මේ සංඥා නාසංඥා භව කියන්නේ අර රූපාවච ලෝකේ හතරවන ධ්‍යානෙ උපදින හතරවන රූපාවච ධ්‍යානෙ උපදින බ්‍රහ්ම ලෝකයේ තියෙන සංඥාව කියලා කියන්නත් බෑ නේද කියන්නත් බෑ ඒ තරම් කියන්නේ ඒක නිසා මේ සංඥා සංඥා භව මේ දෙක හැර අනිත් විශ්නා මේක කියනවා සංඥා භව සංඥාවක් තියෙනවා එන්න මේ විදිහට උත්පත්ති භව කියන කතාව කියනවා එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා භවය කියනවා එතකොට අන්න භව කියලා තරුකක් කියනවා මේ උපාදාන නිසා කර්ම භව රැස් සල් හරි අපසංගාරි මොන මතන්නේ හරි කරනවා බලන්න. බලපක්ෂා ධාතිනේ කම්ම බව දැක්කේ නැසා ධාති වෙනවා. ධාති කියන එකෙන් අදහස් කරන්නේ දැවස්ස තැනක පහළ වෙන. ඒ වගේ විස්තර වශයෙන් කියනවා ප්‍රතමාදීකේ ධාති ආරම්භ කරන ධාති සම්පේෂණ සත්තාන සංසම්ප්‍රදායේ කාය ධාති සංජාති උත්පන්ති අභිනිබන්දේ කන්දානම් පාවුවෝ ආසනම් ක්‍රියාබෝ හැමෝටම දෙකේ ධාති ආදී වශයෙන් කියනවා. එහෙම දීක විස්තරයක් නෑ මතක තියාගන්න. කොයි හරි ගිහිල්ලා දැනක මරණින් පස්සේ පහළ වීමක් තියෙනවා නම් ඒකත් ජාතියක් තමයි. ඒක පාටන දැන් මනුෂ්‍ය වශයෙන් ඉඳගෙනකොට මනුෂ්‍ය ලෝකේ වදිනේ මනුෂ්‍ය ලෝකේ තියෙන එකවර ඔක්කොම පහළ වෙනවා කොපාටි කොහොමද? දිව්‍ය වශයෙන් උපදින බ්‍රහ්ම වශයෙන් උපදින එක පාටම ගුණ පහල නැයි ඔක්කොම රූප. දිව්‍ය වශයෙන් නාම ධර්ම දිව්‍ය රූපයක් එකවර පහල නැහැ. පරදාවක් නැන්නේ නැත්නම් මොකක්ද? එතකොට මනස ලෝකෙ වෙනවා මනසට බඳ ගැනීමක් තියෙනවා. ධාර්මිකයන් ඒක මේ භවයෙන් පසුව පහළ වීමක් වන්නලත් පුළුවන් මේ භවයේ තුළදීම පහළ වීමක් වන්නලත් පුළුවන් ඒ පහළේ ධාතේ සම්භාවකම් නිදේ අතෝ පහළ වෙනවා සංජාති ඔක්කන් සමෝපසක දැක ගැනීමක් වන්නලත් පුළුවන් සංධාන පාස්භාව ස්කන්ධයන්ගේ වේදනාදී ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන පුළුවන් ආසනන පරිලාපෝ මේ සක්කාතන සංසාසනායන්ගේ ප්‍රතිලාභයක් වෙන මේ ප්‍රථම සංජාති ධාතේ වෙනදුනට පස්සේ එනවා ඉතින් අපම දුක ජානාම වෙනවා ජාතිපත්‍යය දෝක යාලි මරණ දෝක පරිදේව කියන දාප කියන එක දුක කියන කාර්ත දුක් වෙනස් කියන මානසික දුක් ආදී ජීවිතාකාර දුක් වලට දුක් වල නැවත නැවත ඉපදී ඉපදී යනවා මේ සංස්කාර සංසිද්ධ වෙන ආකාර ඉපදිනවා මැරෙනවා නැවත ඉපදිනවා නැවත මැරෙනවා දිගින් දිගට මේ ලෝකේ පතනකමයි මේ ආකාරයෙන් සියාදාමයේ සිටින මෙතන නැත්නම් තමයි තියෙන්නේ ලෝකේ සමාන බාහම ලෝකේ කොටස තිබුණා කියන්න පුළුවන්. නැත්නම් තියෙන ලෝකේ නැත්නම් මනුස්ස ලෝකේ නැත්නම් යාත් මනුස්ස ලෝකේ එමත් නැත්නම් අපාය කොහේ එක අනුලෝම වශයෙන් විස්තර කරන මේ ආද තේරෙන්න ඕනේ මෙතන විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයයි දුක ඇතිවෙන්නේ හේතු වලින් දුක නැවත නැවත පහළවෙන කොහොමද කියන්නේ මේක අනිත් පැත්තේ කියනකොට ප්‍රතිලෝම වශයෙන් කියනකොට මේක කියන්නේ නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි කියන්නේ අවිද්‍යාවේ වශයෙන් විරාමනේ නෝද්දා සංඛාර නිරෝධ වාදී වශයෙන් ලක්පනේ අවිද්‍යාවෙන් දනම සංස්කාරණය දෙන්නේ කියන සංස්කාරණය තුනක් පස්සේ විඥානය කියන අයිරාදි වශයෙන් කියන ඉතිමත් වෙනකොට ඉඳන්ම සම්මතනේ දුක ඉඳන් හෙළුම් දෙති හැමෝටම මේක කියන කොහොමද කියන්නේ මේ ඵලය මේ හේතු වලින් දෙනකොට ඵලයෙන් එන නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. එතකොට පැහැදිලිවම අපරාධ සත්‍ය ධර්මයන් තමයි පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරනට විස්තර කරන්නේ. මෙන්න මේ පටිච්ච සම්පාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවීමෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසාම තමයි මේ පටිච්ච සම්පාද ධර්මයන් නුවණින් ප්‍රමුඛව දැකීම තමයි සෑම බුදු කෙනෙකුම බුද්ධත්වයට පත් වෙනපත් වන්නේ. අද සම්පූර්ණයෙන්ම පරිසම්පාදන්නේ සුපරිදි හරියට අවබෝධ කරගන්න. ඉනිතුලින්ම නිවන් ගන්නට පුළුවන්. වෙනම භාවනාවක් නැතිව. මේ එක එක කොටසක් තුළින් නිවන් යන ආකාරයට අකින් නිවන් විසුරු කෙනෙකුට දැනෙන්නේ එන්න මේක තමයි අපි අද මේ ප්‍රකාශ කරේ. මේකට නැවත නැවත නුවණ කල්පනා කරලා අවබෝධ කරගන්න ලැබෙන මාසයක සංකාරයක් තියෙනවා. මේ කියන වචන මෙච්චර කියනවා. මේ වචන මෙච්චර කියන්නේ සමන්ත අවබෝධ වෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න අවබෝධ නොවන දේවල් කියනවා නම් අපි බුදුසසුනේ එතකොට අපි ඒක තවත් අවබෝධ කරගන්නේ හැකි ආකාරයෙන් මේක වඩා මෙච්චර වශයෙන් කියන්නේ.